දෙදහස් දහාට වසරේ පස්වැනි මාසේ හයවැනිදා භාවනා වැඩසටහන වෙසක් මාසේ කියලා කියන්නේ නිවන් දකින මාසයක්. බොහෝ දෙනෙගේ ප්‍රඥාව වැඩි වෙන සමය. ධර්මයට නැඹුරු වෙච්ච පිරිසට ප්‍රඥාව වැඩිපුර ලැබෙන කාලයක් තමයි මේ වෙසක් මාසය. හොඳ පිරිසුදු ශ්‍රද්ධාවකින් පිරිසුදු ප්‍රඥාවකින් ධර්මය වෙත යොමු වෙලා ධර්මය අසන විදර්ශනා කරන පින්නතුන් ඔබේ මනස පිරිසුදු කරගන්න තරමට ඔබට මෙහි හොඳ ප්‍රතිවිපාක ලබන්න පුළුවන්. ඔබේ මනස තුළ තුරුණුවන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව අඩු වෙන තරමට ඒකේ පසුගාමීත්වය බලපාන්නෙත් ඔබටමයි. ඉතින් මනුස්ස ලෝකයේ ඉපදිලා බොහෝම කෙටි කාලයක් ජීවත් වෙන්න ලැබුණු සත්ව වර්ගයක හැටියට, අපි සත්ව වර්ගයක් හැටියට මිනිස්සු සත්ව වර්ගයා වුණාට ලෝකේ වෙනත් සත්තු ඉන්නව මිනිස්සුන්ට වඩා කාලයක් ජීවත් වෙනවා. අවුරුදු 200 ජීවත් වෙන සත්ව ඉන්නවා. ඇමසන් වනාන්තරයෙන් හොයාගෙන තිබුණා අවුරුදු 500 ගානක්, අවුරුදු 550ක් විතර හිටපු ඉබේ. එතකොට අපි ආත්ම පහක් හයක් ඇවිල්ලා මනුස්ස ආත්මෙම පුදුනාන. ඉතින් මේ විදිහට හිතුවාම හිත නිදහස් වෙන්න ඕන. අපි සත්‍ය අවබෝධ කරගන්න මහන්සි වෙන්නේ මම මම කියලා වශයෙන් නම් ඒක කවදාවත් කරන්න බෑ. මම මම වශයෙන් හිතන්න කල්පනා කරන්න ගියොත් එයාට අවබෝධ වෙන්නේ අසත්‍යය. සාමාන්‍ය පුහුදුන් සත්වයා එදිනෙදා වැඩ කරද්දී, රස්සාව කරද්දී, ජීවත් වෙද්දී කොහොමද හිතන්නේ? මම 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 ඇවිදිනවා, මම කනවා බොනවා, මම නිදා ගන්නවා, මම අවදි වෙනවා, මම රස්සාව කරනවා, මට ලාභ වෙනවා, මට අලාභ වෙනවා කිය කිය හිතමින් තමයි මට ලාභ කරගන්න ඕන කියලා කල්පනා කරමින් තමයි වැඩ කරන්නේ. මම මම ඒ විදිහට බණ අහන්න එපා. එවැනි ශක්ති ධාරාවක් තියෙනවා නම් සද්ධර්මය අහන්නකොට ඒ සද්ධර්මය හරියට ඇහෙන්නේ මම මම කියන ස්වභාවයක් තිබුණොත්. ඒ නිසා මේ මම කියන ස්වභාවයෙන් තොරව විවෘත සත්‍ය කුමක්වත් අපි සත්‍ය බාර ගැනීමට විවෘත වේ යුතුයි නේද? දැන් සාමාන්‍ය ජීවිතයේදී අපි සත්‍ය කුමක්වත් බාර ගන්න සූදානම් වෙලාද සාමාන්‍ය ජීවිත මිනිසුන් ගත කරන්නේ? නෑනේ. මම කැමති විදියට මට ලාභ විදියට මට ප්‍රයෝජනවත් විදියට මගේ කැමැත්ත විදියට මිසක් සත්‍ය මොකද්ද කියන එක මට වැඩක් වෙන්නේ නෑ කියන තැන තමයි මනුස්ස ලෝභී මනුස්සයෝ ජීවත් වෙන්නේ. අපේ ගෞරවනීය දේශපාලන මහත්වරුත් වගේ රට කොහේ ගියත් කමන්නේ අපිට ලාභ ලැබෙන්නේ කොයි පැත්තෙන්ද ඒ පැත්තට තමයි අපි යන්න ඕන කියලා වැඩ කරනවා වගේම මිනිස්සුත් එහෙමයි. මොකද අපේ මිනිස්සුම කොටාසයක් නේතනත් ඉන්නේ. ඒගොල්ලොත් මිනිස්සුනේ නේද වෙනම සත්තු වගේ පෙවුනට. ඒ නිසා මේ මිනිස්සු ස්වභාවයේ තමයි තමන් කැමති විදියට තමන්ට ලාභ විදියට තමන්ගේ ප්‍රයෝජන විදියට මම කියන විදියට කැමති විදියට ලෝකෙ තෝර ගැනීම. එවිට පින්නතුනේ කාටවත් මේ ලෝකෙ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. සත්‍ය පවතින්නේ මමත්වයෙන් තොරවයි. සත්‍ය පවතින්නේ මමත්වයෙන් තොරවයි. එහෙනම් ඔය මමත්වයේ ඇඳුම ගලවල පැත්තකින් තියලා මමත්වයෙන් තොර ඇඳුම ඇඳගෙන තමයි යන්න ඕන. මමත්වයේ ඇඳුම පහලින් ගලවල තියලා මමත්වයෙන් තොර ඇඳුමත් ඇඳගෙන තමයි මේ ගමන් මගේ යන්න ඕන. පින්නතුනේ මමත්වය තමයි මේ ලෝකේ බොරු වංචා හොරකම් ප්‍රෝඩා ඔක්කොම කරන්නේ මමත්වය. මමත්වයෙන් තොර වූ තැනක කිසිවක් කරන්නේ නැහැ. ඒ ඇත්තෝ විවෘතයි සාධාරණයි හෘද සාක්ෂියට එකඟවයි කටයුතු කරන්නේ. හෘද සාක්ෂියට විරුද්ධ දේවල් කරන්න යන්නේ නැහැ. ඒක එහෙම දෙයක් තේරෙනවා. එකයි ඔය සෝවාන් මාර්ගඵලාදිය සාක්ෂාත් කරගත් උත්තමයෝ ඒ සොයන් ශික්ෂා සමුදායක ස්වභාවයෙන්ම පිළිතරවා කියන්නේ ඒකයි. සච්චිකිරියාය මේ සත්‍ය ක්‍රියාපටිපාටිය තුන් සිත තුළ ආරම්භ වෙනවා, තුන් දොර තුළ ආරම්භ වෙනවා. ඒකයි අවශ්‍ය කරන්නේ. සත්‍යයට ඔබේ හදවතේ ලැබුම් ගන්නට ඉඩ හරිනවාද? ඉඩ හරින්නට ඔබට අවකාශය සලසා දෙන්න පුළුවන්ද? එච්චරයි. සත්‍යයට ඔබේ මනසේ ලැබුම් ගන්නට ඉඩ අවකාශ සලසා දෙන්න පුළුවන්ද? අන්න එතන තමයි පින්නතුනේ ධර්මයට වඩින්න ඔබේ සිතේ ආසනයක් දැනුවා වෙන්නේ. ධර්මයට වඩින්න ඔබේ සිතේ ආසනයක් දැනුවා. ඉස්සර ධර්මයට ඉඩ නැහැ. කවුද ලොකු යකෙක් වාඩි වෙලා හිටියා නේද? ලොකු යකෙක් ඉන්නවා. කවුද මේ යකා? මම කියන යකා, මමත්වේ යකා. එනිසායි මිනිස්සු ගමන් කරනකොට යකා උස්ස ගන්න නැතුව ගමන් කරන්න කියලා කියනවා. එන්නනේ ඒ අකා එක විදියකින් අපේ රටේ මිනිස්සුන්ගේ ළඟ අඩුයි. ඒ නිසා තමයි අපි ඔය කියන්නේ ඉඩ තියෙන දැනින් දාගෙන ඉස්සර වෙලා යනවායි කියලා කියන්නේ. ඒක තමයි මිනිස්සුන්ගේ අර ඊවසීම සමාව දීම ගණන් නොගෙන ඇරීම වගේ දේවල් තියෙන නිසා තමයි මිනිස්සු තම තමන්ගේ හදිසියට ඔය පාරේ වුණත් යන්න ඉඩ තැන තියලා දැනින් දාගෙන. එකාතකින් ඒක හොඳ ලක්ෂණයක්. මොකද කාගෙත් සෑහෙන සමාව දීමක් තියෙනවා, ඉවසීමක් තියෙනවා. නමුත් ඕක වෙනතුනේ සමහර රටවල මිනිස්සු ළඟ නැහැ. පොඩි වැරද්ද කළොත් අන්න හොඳටම යකා ක්‍රියාත්මක වෙනවා. බොහොම තදින් යකා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා හරි බයෙන් මිනිස්සු හැමදිස්සෙම සොරි කියනවා, තැන්කියු කියනවා, සොරි කියනවා, තැන්කියු කියනවා. ඔච්චරයි, ඔයිට වඩා වැඩි දෙයක් නැහැ. අපිත් ඔය රටවල් වල එහෙම ගියාම ඇවිදිනකොට කොහරි 100 පාරකට වැඩි කියලා සොරි කිව්ව, තැන්කියු කිව්ව, එස්කියුස් මී කිව්ව, සොරි කිව්ව, තැන්කියු කිව්ව. ඔය තුන විතරයි. ඊට වැඩි කියන්න ඕන වෙන්නේ. ඒකට හේතුව මේ යකාන තියෙන බයට එකිනෙකා බයයි. එකිනෙකාගේ ළඟ යකෙක් ඉන්නවා, එකිනෙකාට බයයි. ඇගේ ඇප්පුනොත් එස්කියුස් එක දුන්නේ නැත්තම් යකා තමයි තියෙන්නේ. ඒ නිසා ඒක දෙන්නම වෙනවා. අපේ රටේ නම් එහෙම නැහැ. ඉතින් යකා නෙමෙයි, හප්පගෙනත් යනවා. සමහරලාට ගණන් ගන්න නැතුව ඉන්න වෙලාවල් තියෙනවා. ඉතින් හොඳයි. ඉතින් මේ යකෙක් වඩා හිඳුවාගෙන ඉන්න මනස ධර්මයට වඩින්න, බුදුරජාණන් වහන්සේට වඩින්න ඉඩ සැලැස්සුවොත් ඒ ධර්මය, ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න හිත දරාගෙන ඉන්න කෙනා ඉබේම සංග වෙනවා. අන්න එහෙමයි වෙන්නේ. ධර්මයයි බුදුරජාණන් වහන්සේ වඩා හිඳවා ගත්තොත් තමගේ මනස තුළ එයා ඒ දෙක වඩා හිඳවා ගත්ත කෙනා එයා කවුද? සංඝ. ආර්ය සංඝ. මෙන්න මේ සංඝ භාවයට පත් වෙනවා. ඉතින් මේක ඉක්මනින් කරගන්න ඕන දෙයක්. ඉතින් මේ බුද්ධ රත්නය, ධම්ම රත්නය කියන්නේ දෙකක් නෙමෙයි, එකක්. යෝ ධම්මං පස්සති සෝමං පස්සති එකක්. ධර්මය කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයක්වත් වෙන කෙනෙකුගේ ධර්මයක්වත් නෙමෙයි. ධර්මය කියලා කියන්නේ පිරිසුදුකමට කියන වචනයක්. ධර්මය කියලා කියන්නේ සංවරකමට කියන වචනයක්. ධර්මය කියලා කියන්නේ පාරිශුද්ධත්වයට කියන වචනයක්. ධර්මය කියන්නේ සැනසීමට කියන වචනයක්. ඒ විදිහට හඳුනගත්ත අය බලන්න අද ඉන්නවද සමාජය කියලා? නෑ. ධර්මය කියන්නේ සූත්‍ර ටිකක්, වචන ටිකක් කියලා හිතන්නේ. ධර්මය කියන්නේ බුද්ධ ආගම. ධර්මය කියන්නේ කතෝලික ආගම. ධර්මය කියන්නේ මුස්ලිම් ආගම කියලා හිතාගෙන ඉන්නේ. එහෙම නෙවෙයි. ධර්මය කියන්නේ හිතේ පාරිශුද්ධත්වය. ධර්මය කියන්නේ හිතේ තැම්පත් බව. ධර්මය කියන්නේ හිතේ ශාන්ත බව. මොන ආගම තිබුණත් කමන්නේ, ඒ ආගම තුළින් තමන්ගේ හිතේ තැම්පත් බව හටගෙන තියෙනවා නම්, ශාන්ත බව හටගෙන තියෙනවා නම්, එතන ධර්මය තියෙනවා. ඒක නැත්තම් එයා ළඟ ධර්මය නැහැ. ශාන්ත බව නැත්තම් මොන ධර්මයේ තිබ්බත් වැඩක් නැහැ. බුද්ධ ධර්මයේ තිබ්බත් වැඩක් නැහැ, කතෝලික ධර්මයේ තිබ්බත් වැඩක් නැහැ, මුස්ලිම් ධර්මයේ තිබ්බත් වැඩක් නැහැ, Hindu ධර්මයේ තිබ්බත් වැඩක් නැහැ. හිතේ ශාන්තිය නැත්නම්, ඒ කියන්නේ එයාලගේ ධර්මයක් නැහැ. යමෙක් ශාන්තියට පත් වෙලා ඉන්නවා දන්නේ එයාලගේ ධර්මයේ තියෙනවා. ධර්මයේ තුල සද්ධර්මය, ධර්මයේ තුල සද්ධර්මය දරා ගන්න ඕන. දැන් ධර්ම කියන්නේ පින්නතුනි දරා ගන්න දේවල් වලට. දැන් අපි මේ මහ පොළොවට පාවිච්චි කරන වචනයක් තමයි ධරණී තලය. එහෙම නේද කියන්නේ? ධරණී තලය කියලා පාවිච්චි කරනවා මහ පොළොවට. ඇයි? අපිව දරාගෙන උසුලාගෙන ඉන්න නිසා. අපි බර පොළොවට දීලා ඉන්න, පොළොව අපිව උස්සගෙන ඉන්නවා, දරාගෙන ඉන්නවා. ඒ නිසා ධරණී තලය. ධර්ම මම නොයෙකුත් කාරණා උසුලාගෙන ඉන්නවා. ධර්ම ම කියන අර්ථයෙන් මම විවිධ ධර්මතා ස්වභාවයන් ලක්ෂණ එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන එහෙම නැත්නම් ලෝභ දේශ මොහ නැත්නම් කෙලෙස් 1500 හෝ ලක්ෂ ගාන ධරාගෙන ඉන්නවම මම. දැන් මේකෙදි අපි වෙනස් කරගන්නවා මේ දරාගෙන ඉන්නේ ධර්මය කියලා. අර කලින් මා හඳුන්වුවේ සත් ධර්මය. එතකොට අපි පුරුදු වෙනවා මෙන්න මේ පවිත්‍රත්වය දරා ගන්න. පාරිශුද්ධත්වය දරා ගන්න. නිර්වාණ කියන වචනේ තේරුම මලාම උපදින්නේ නැහැ කියන එකක් නෙමෙයි. නිර්වාණ කියලා කියන්නේ බැඳීම් නැති කියන එක. ගැටීම් නැත්තම් බැඳීම් නැත්තම් අන්න එතනට කියන අපි නිර්වාණ. එතකොට නිර්වාණ මාර්ගය කියලා කියන්නේ මොකද්ද? ඇලීම් ගැටීම් දුරු කරගෙන යන මාර්ගය. පිටින් නෙමෙයි, රංගපෑමෙන් නෙමෙයි, ආධ්‍යාත්මයේ. දැන් සමහර අපි දන්නෝ සමහර අය හරි අමුතු විදිහේ කරුණාව දයාව පිටින් මවාගෙන ඉන්න පිරිස් ඉන්නවා. වචනේ තුල හරි කරුණාව දයාව මවනවා කොහොම හරි. නමුත් හෘදය වෙන දිහාවක තියෙන්නේ. ඒක වැදගත් වෙන්නේ නැහැ. අභ්‍යන්තරංගහනම් බාහිරම් පරිපජ්ජසි. ඒ ලෝකෙ එහෙමනේ සංවරකම මවන්න හදන ඇඳුමේ මුළු සරුවාංගෙම වහනවා. මෙහෙම වැහුවයි කියලා වැහෙන්නේ නැහැ. එහෙම වැව්වයි කියලා වැහෙන්නේ නැහැ. ඉතින් බුදු කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ගැඹුරු ආධ්‍යාත්මය තුළ ගැටලුව සංසිඳවා ගන්න. එහෙනම් ඔබ අවධානය යොමු කළ යුත්තේ ඔබේ බාහිර පරිපජ්ජසියට නෙමෙයි, කියන්නේ ප්‍රදර්ශනයේ තියෙන කොටසට නෙමෙයි. ප්‍රදර්ශනීය කොටසක් තියෙන ජීවිතේ එක 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 විදියට නිර්මාණය කරගෙන ප්‍රදර්ශනය කරන මේක එච්චර වැදගත් නෑ. ප්‍රදර්ශනීය කොටස නොවේ ඔබේ ගැඹුරු ආධ්‍යාත්මය, චේතනාව පිහිටන විදිය, සිත පිහිටන විදිය. ප්‍රදර්ශනීය කොටස අනිත් කෙනා එක්ක සම්බන්ධ වෙවි, කතා බහ කෙරෙනවා. නමුත් ඇත්තෙන්ම ඔබේ ආධ්‍යාත්මයේ සමග සම්බන්ධ වෙන්නේ ඔබම තමයි, වෙන කෙනෙක් නෙමෙයි. ඔබේ ආධ්‍යාත්මය සමග ගැඹුරින් සම්බන්ධතාවයක් ඇති කරගන්නේ වෙන කෙනෙක් නෙමෙයි, ඔබම තමයි. ඔබමනේ විඳින්නේ ඔබේ ආධ්‍යාත්මික ස්වභාවය. ඔකට කියනවා හෘද සාක්ෂිය. හෘද සාක්ෂිය ප්‍රදර්ශනීය මට්ටමින් මිනිස්සයා මොනවා වුණත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබට විපාක පිණිස පැමිණෙන්නේ කොතරින්ද? හෘද සාක්ෂිය. ඉතින් මේ හෘද සාක්ෂිය හදන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මමත්වය තුල ඉඳගෙන මමත්වයේ සහනශීලී වෙන විදියට හෘද සාක්ෂිය හදන්න පුළුවන් පින්දහම් කරලා. ඒකත් හොඳ ක්‍රමයක්. ඒක වෙන්න ඕන. හෘද සාක්ෂිය තුල පව පුරව ගන්න අය ඉන්නවා, හෘද සාක්ෂිය තුල පින් පුරව ගන්න අය ඉන්නවා. ඒ කියන්නේ හදවතේ ප්‍රසාදය පුරව ගන්න අයත් ඉන්නවා, හදවතේ නරක මතකයන් නරක පව් දේවල් පුරව ගන්න අයත් ඉන්නවා. ඒක එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ හෘද සාක්ෂිය තුළ ම කියල කෙනෙක් ඉන්නවා. මම මෙන්න මේ මම තමයි ප්‍රශ්න හදන්නේ. එහෙම නැත්නම් ඇලීම් ගැටීම් හදන්නේ. එහෙම නැත්නම් ලෝකය මවන්නේ මම. තේරුණානේ? ඒ නිසා තමයි ලෝක දාර්ශනිකයෙකු කියලා තියෙනවා. මිනිසා විසින් ලෝකය මවුවා කියලා. දැන් බුද්ධාගමේ විදියට ලෝකේ මවාගෙන දකිනවා 2600 ගන්න. අනිත් ආගම් වල අවුරුදු 2018ක්. තව ආගමක 1700 800 ගන්න. තව ආගමක අවුරුදු 20 30000ක්. වශයෙන් ඒ ආගම පහළ වෙච්ච දවසේ ඉඳලා ඒ ආගමේ කියපු විදියට මවා ගන්නවා මිනිස්සු ලෝකය. අපේ ආගමේ විදියට මැව්වේ මේ දෙයියෝ. අපේ ආගමේ නේ ආය මෙයා. අපේ ආගමේ දිව්‍ය ලෝකේ හරේ තියෙන්නේ. අපේ ආගමේ අපාය මෙහෙ තියෙන්නේ. එකක්වත් දැකලා නෑ. කවුද මේ මිනිසා විසින් මවා ගන්නවා ලෝකය? ඇත්ත වශයෙන්ම ලෝකය මැව්වේ මම. තේරුණානේ? මේ ලෝකය මැව්වේ මම. ඒ මම කියන ශක්ති ධාරාව හැම කෙනෙක් ළඟම තියෙනවද නැද්ද? තියෙනවා. ඒ මම කියලා කිව්වේ මේ මමේ කියන එක නෙමෙයි. මම කියන සිද්ධාන්තය. නැත්තම් බලන්න එයා කොහොමද ලෝකය මැව්වේ කියලා. මම කියන සිද්ධාන්තය තමයි ලෝකය මැව්වේ. කොස් ගහ මැව්වා, දෙල් ගහ මැව්වා. ඔය අහිංසක ගත් තිබිච්ච ගම්මේ පෘථුවියේ ඒ ජෛව විවිධත්වය තුළ ස්වභාවය තුළ විවිධ පැලෑටි හැදුනා. ඉතින් ඒව නම් දීලා, වර්ග දීලා, කුල දීලා, ගස්වලට ස්ත්‍රී පුරුෂ භාවයන් දීලා ඉතින් අපි මැව්වා මේක කොස් ගහ, මේක දෙල් ගහ, මේක පොල් ගහ කියලා. මේ සියලු මැවීම් සහ සියලු බෙදීම් සිදු කරලා තියෙන්නේ කවුද? මම. මම කියන්නේ මම නෙමෙයි, මම කියන සිද්ධාන්තය. මම තමයි මේ සියලු බැවීම් කරලා තියෙන්නේ. රටවල් බෙදුවද මහ පොළොව? මේ මහ පෘථුවිය කිව්වද මම පෘථුවිය, මම අර්ත් එක කියලා? ඔය බහරි දැන කවුරු හරි කිව්වද මේක මම අර්ත් කියලා? පෘථුවි මහ පොළොව කිව්වද මම මහ පොළොව කියලා? නෑ. කොස් ගහ කිව්වද මම කොස් කියලා? පොල් ගහ කිව්වද මම පොල් කියලා? දෙල් ගහ කිව්වද මම දෙල් කියලා? කවුරු හරි මේ වෙන සිද්ධාන්තයක් අපි ඇරෙන්න කිව්වද අපි මිනිස්සු කියලා? ගහ කොළවත් මහ පොළොවත් මේ අපිමයි දාගෙන තියෙන අපි මිනිස්සු කියලා. කවුද එහෙනම් මවල තියෙන්නේ මේ ඔක්කොම? මම. දැන් මෙන්න මේ මයනු දෙක විතරක් එකතු කරලා මේක ශබ්දකෝෂයෙන් පුච්චලා දාන්න ඕන. මම ඇදෙන්නේ මයන්න තිබුණොත්නේ. මුළු අක්ෂර භාවිතයෙන්ම මේ මයන්න පුච්චල දාන. දැන් කියවන්න. මයන්න නැහැනේ. මයන්න නැති නිසා මම කියලා දාගන්න විදියක් නැහැ. දැන් පත්‍ර කියවන්න. දැන් මයන්න නැතුව හැමතිස්සෙම කියවන්න වෙයි. තේරෙනානේ? ඔය අම්මා කියන, මමා කියන, මාතා කියන මේ වචන ඔක්කොම වගේ එන්නේ එකම රටාවකින්. බලන්න ඕන භාෂාවක තිබ්බට. මද කියන වචන බලන්න ඔක්කොම එන්නේ ඒ වගේ රටාවකින්. මොකද මේ ළමයෙක්ගේ හැඳීම මුල් කරගෙන තමයි අම්මා කියන වචන දැම්මේ. ළමයෙක් කොහොම දන්නවද? ආ කියලා පටන් අර මා කියලා ඉවර කරනවා. එයා හොඳින් ඇහෙන කන් දුන්නොත් එහෙම අම්මා කියලා දන්නේ නැති කාලේ වුණත් එයා අඬන්නේ ඒ අම්මා කියන සොරේට. ආන්නේ සොරේ තමයි අම්මා බවට පත් වෙන්නේ. එතකොට අනිත් ඔය මද ආවෙත් එහෙමයි. දැන් ලංකාවේ කාක්කා. එංගලන්තේ ක්‍රෝ. ඇයි එංගලන්තේ සතාට ඌට හීතල වැඩි. හීතල වැඩි වුණාම කාක් අඬන්නේ කෝක් කියලා. ඌ ඊට පස්සේ ක්‍රෝක් වෙනවා, මෙහි කාක් වෙනවා. මේ කට ඇරලා කාක් කියනවා ඌ. ඒ හීතල නේද? ඕස්ට්‍රේලියාවේ කාක්කොත් කෝක් කියලා නේද කියන්නේ? බලන්න හොඳට බලන්න මම බැලුවා එහෙදි ඉංග්‍රීසියෙන් මේ කාක් අඬලානේ. මෙහෙදි සිංහලෙන් අඬලානේ කාක්. කුකුල්ලොත් එහෙම වෙන්නේ නැද්ද කියලා හිතනවා. එතකොට මේ දේවල් නිර්මාණය වෙච්ච විදිහ ඔබට මම මේ කිව්වේ. ඒ සංඥා උපාදානය කෙරී කරගන්න උවමනාවක් නැහැ. මේ ස්වභාව ධර්මයේ නාදරට සමුදායක් තමයි මේ පරිවර්තනය වෙලා වෙනස් වෙලා එන්නේ, පරිණාමය වෙලා එන්නේ. එහෙමනම් අපි ඒ ස්වභාව ධර්මය තුළ වැඩි කම්පනයක් ඇති කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ. තේරුම් ගන්න වාසිය කරන්න පුළුවන්. කොච්චර තේරුම් කරගත්තත් වෙනතුනේ මේ මමත්වය අභිභවා යන තුරුම, මමත්වය දුරුකොට වාසය කරන තුරුම අපිට කවදාවත් ස්ථිර සාර සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. මේක මමෙක් නැහැ කියලා දැනගත්තට මදි. සම්පූර්ණයෙන් එළවාදම තැනට යන්න ඕන. සමහර අයට නම් ඒක තේරෙන්නේ නැති වෙයි. කොහොමද මම කොහොමද මගෙන් ඉවත් වෙන්නේ? ආ මම මැරෙන තුරු මගෙන් ඉවත් වෙන්න මට බෑනේ කියලා. නෑ පුළුවන්. මැරෙන තුරුම ඉන්න උවමනාවක් කරන්නේ නැහැ. ඉවත් වෙන්න පුළුවන්. එයා වේදනාව ප්‍රහාණය කරනවා, සංඥාව ප්‍රහාණය කරනවා, සංඛාරය ප්‍රහාණය කරනවා, විඥානය ප්‍රහාණය කරනවා, රූපය ප්‍රහාණය කරනවා. තමා තුළ හැඳුරුම් පතක් නැති මනුස්සයෙක් වෙනවා. ලෝකයේ තුල නෙමෙයි, තමා තුළ හැඳුරුම් පතක් නැති මනුස්සයෙක් වෙනවා. බලන්න ඔබට හැඳුනුම් පතක් තියෙනවද නැද්ද කියලා. මොකන්ද තමන්ගේ ID එක? කොහොමද ඒක හදලා තියෙන්නේ? අයිති නැති දේවල් අයිති කියලා පෙන්නලා හදාගත්ත ID එක. අල්ලන්න බැරි දේවල් අල්ලගන්න දුවන ID එක. අනිත්‍ය ලෝකේ නිත්‍ය කරගෙන, අනාත්ම ලෝකේ ආත්ම කරගෙන, දුක ලෝකේ සැප කරගන්න හදපු ID එකක් ඕක තියෙන්නේ. කරගන්න බෑ වැඩේ. මිනිසෙක් මිනිසෙකුට බොරුවක් කළාට මිනිසෙකුට ස්වභාව ධර්මයට කවදාවත් බොරුවක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ස්වභාව ධර්මයක විදියට තමයි කාටවත් සලකන්නේ. එක ඉරක් පායලා, එක හඳක් පායලා, එක විදියට හුස්ම අරගෙන, එක විදියට ජලය පානය කරන, එක විදියට ආහාර පාන භුක්ති විඳලා, අඩු වැඩියෙන් එක විදියට ආයු වළඳලා, එක විදියට තමයි හැමදේම ස්වභාව ධර්මයේ වෙනස් විදියට සලකන්නේ නැහැ. ආගම, ජාතිය, වර්ගය, ගෝත්‍රය, මනසේ ක්‍රියාවලියත් එහෙමයි. මේක බුද්ධ ආගමේ විදියට, අර ආගමේ විදියට, මේ ආගමේ විදියට කියලා එහෙම જાතියක් නැහැ. ලෝකේ ස්වභාව ධර්මයේ එකයි. දිව්‍ය ලෝකම සිද්ධාන්ත තියෙනවා නම් ඒක හැම ආගමකටම පොදුයි. මොන භාෂාවෙන් කිව්වත් ඒක සිද්ධාන්තයක් ගැන තමයි කතා කරන්නේ. අපායයක් ගැන කතා කරත් ඒක ස්වභාව ධර්මයේ තුල පොදුයි. මොන භාෂාවෙන් මොන විදියට කතා කළාද මෝක්ෂයක් ගැන, විමුක්තියක් ගැන කතා කරොත් ඒ විවිධ සීමාවන්වල කතා කරන එක එක ධර්ම. මම දන්නේ මට නම් මලාට පස්සේ තියෙන මෝක්ෂයක් ගැන විශ්වාස කරගෙන මෙලොව ජීවත් වීමෙන් ඇති ඵලක් නැහැ. මොකද හේතුව මලාට පස්සේ කොහේ යනවද කවුද දන්නේ? හොඳම දේ තමයි මේ මොහොතේ තමන්ට නිර්වාණය, විමුක්තිය, මෝක්ෂය තියෙනවද කියලා බලා ගැනීම. මේ මොහොත දිව්‍ය ලෝකයක්ද අපායක්ද කියලා බලා ගැනීම. ඉතින් මා විමසන්නේ ඔබගේ හෘදය තුළින් බලන්න, මේ මොහොත දිව්‍ය ලෝකයක්ද අපායක්ද නිවන් පුරයක්ද? මේ මොහොත දිව්‍ය ලෝකයක් වෙච්ච අයත් ඉන්නවා, මේ මොහොත නිවන් පුරයක් වෙච්ච අයත් ඉන්නවා, මේ මොහොත අපායක් වෙච්ච අයත් ඇති. මේ මොහොත නිවන් පුරයක් කරගන්න. මේ කියන්නේ නිවිලා, හාත්පස නිවිලා. මනුෂ්‍යයෙකු විශේෂයෙන්ම දවන රත් කරවන දේ තමයි බලාපොරොත්තුව. එහෙම නැත්නම් අපි කියන එකට තණ්හාව, තෘෂ්ණාව, ආශාව කියලා. බලාපොරොත්තු ප්‍රාර්ථනා තමයි මනුෂ්‍යයෙක් දවන්නේ. මෙසේ වේවා, මෙසේ නොවේවා, මෙසේ වේවා, මෙසේ නොවේවා. නෑ, මේකම ස්වභාව ධර්මයක්. කෙසේ වුවත් බොහොම හොඳයි, බොහොම හොඳයි. අපි ශාලාවකට ඇතුල් වෙනවා, සම්මන්ත්‍රණයකට, එහෙම නැත්නම් උත්සවයකට. අපිට ඒ ශාලාවේ කොන පුටුව හම්බ වුණත් හොඳයි නම් අන්න ඒක තමයි ධර්මය කියන්නේ. දැන් යා හිතුවොත් එහෙම නෑ, මට හම්බෙන්න ඕනේ ඉස්සරහම පුටුව, මට හම්බෙන්න ඕනේ පිටිපස්සෙම පුටුව, මට හම්බෙන්න ඕනේ මැදින් පුටුව, මට හම්බෙන්න ඕනේ වේදිකාවේ පුටුවක් කියලා හිතුවොත් එහෙම මොකද වෙන්නේ? අන්න යාට සැනසිල්ල අහිමි වෙන්න ඉඩ තියෙනවා. එයා හිතුවොත් ඒ උත්සවේ එයාට ලැබෙන ඕන පුටුව හොඳයි කියලා. එතකොට එයාට ඒ ඕන පුටුවක ඉඳගෙන සන්තෝෂයෙන් ඉන්න පුළුවන් බැරිද? අපි දැකලා තියෙනවා ඔය උත්සවවල, ඒවල් වල අවසානයේ කට්ටියගේ පොඩි පොඩි කනස්සල්ලවල් තියෙනවා. අපිත් එක කතා කරේ නෑ වැඩි, අපි දිහා බැලුවේ නෑ, අපිට හොඳ ටේබල් එකක් දුන්නේ නෑ, අපිට දුන්නේ මුල්ලේ ඉතුරු වෙච්ච ටේබල් එක. අපි නිකන් දෙකේ කොලේට දාලා තිබ්බා. ඇයි මේ මෙසේ වේවා කියලා හිතපු නිසාගෙන සරුවා. ඔක තවත් පැත්තකින් ආයි කියනවා. ඉස්සරහම පුටුවකට දැම්මොත් එහෙම කියනවා. අර ඉස්සරහම වාඩිලා ඉන්නුනා අපිට නිදහසේ ඉන්න බැරි වුණා. ඒතර හරියට සෙටක ගැවසුණා කියලා කියනවා. දැන් මේ කතා කරේ මගුල් ගයක් ගැන නම් නෙමෙයි. මේ කතා කරේ ඔබේ මනස ගැන. මොනතරම් බලාපොරොත්තු තිබුණත්, මොනතරම් අපේක්ෂා තිබුණත්, ඒ හැමදේම බලාපොරොත්තු වන්න ස්වභාව ධර්මය සමග ආන් එවිට ඔබට තියෙන දේ සමග සතුටෙන් වාසය කිරීමේ හැකියාව ලැබෙනවා. ඉන්න මොහොතේ ඉන්න තැන සන්තෝෂයෙන් වාසය කිරීමේ හැකියාව ලැබෙනවා. ධර්මයේ තුල සිහිය පිහිටවන්න ඕන. සති සම්පජඤ්ඤය කියන්නේ නේද? වීරිය සම්පදායක් දියුණු කරන්න ඕන. වීරිය අවශ්‍ය කරනවා. මේ වීරියේ කොටස් දෙකයි. එකක් දුක් ඇති කර ගැනීමට වීර්යය, අනිත් එක දුක නැති කර ගැනීමට වීර්යය. අනුසෝතගාමී, පටිසෝතගාමී. දැන් මේ අපේ ගමන, අපේ වීර්යය තියෙන්නේ වීර්යය නිවැරදි පැත්තට යොමු වෙලා පටිසෝතගාමී, ආපස්සට යනවා, ආපස්සට යනවා. ඒ කියන්නේ ගැළවි ගැළවි යනවා. එයා කැමති නොයෙකුත් දේවල් අලව ගන්න නෙමෙයි, ගලව ගන්න. නිදහස් වෙන්න කැමති. බාහිර ලෝකයෙන් පමණක් නෙමෙයි, තමා තුළින්ද තමන් නිදහස් වෙන්න කැමති. ඇයි? මේවා කටු ඉතිවාගේ. ලෝකය හොරි ගඩුවාගේ. ලෝකෙ ගිනි කබලක්වාගේ. ලෝකෙ රෝගයක්වාගේ. ඒ නිසා ලෝකයෙන් ගැලවෙන්න කැමති. ගිනි කබලකින් ඈත් වෙන්න කැමති. හොරි ගඩුවලින් සනීප වෙන්න කැමති. අසනීපයකින් නිරෝගී වෙන්න කැමති. ඒ වගේම යා දකිනවා මේ ලෝකය, මේ ඇලීම් ගැටීම් බැඳීම් කටු ඉති වාගේ. මේක ඇනගන්න තියෙන දෙයක් නෙමෙයි, ගැලවෙන්න තියෙන දෙයක්. අවබෝධය තමයි අවශ්‍ය කරන්න දෙන්නතු. අපි ඉස්සරහෙන් යන මනුස්සයෙක් ඉන්නවා කවුරු හරි. අපි දුරතියාම දකින්න මේ මනුස්සයා ගැන අවබෝධ කරගන්න, මේ මනුස්සයා මේ වගේ චරිතයක් තියෙන මේ වගේ කෙනෙක් කියලා. එතනම අපි තීරණය කරලා ඉවරයි නේද මේ මනුස්සයන් එක්ක වැඩි වෙලාවක් කතා කරනවද නැද්ද? දැක්ක වගේ යනවද නොදැක්ක වගේ යන ගමන ගැන හරියටම කියනවද බොරුවක් කියනවද? කවුරු හරි ගැන විස්තරයක් මෙයා අහන්න එන්නේ, විස්තරයට මම ඇත්ත උත්තරයක් දෙනවද වෙන උත්තරයක් දෙනවද, අයින් වෙලා යනවද? දැන් තීරණය කරලා ඉවරයි. දුර ඉඳලම සත්‍යය දකිනකොට මේන්න මේ වගේ ලෝකයේ පිළිබඳව නිවැරදි අවබෝධය ඇති කරගත්තට පස්සේ දුර දකිද්දිම එයා තීරණය කරලා ඉවරයි. හැබැයි පුජ්‍යලේ අඳුනගෙන හිටියේ නැති වුණා. අන්න ප්‍රශ්නයක් වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවන්වලදී අපි දන්න නමුත් අපේ ගෙදර ඉන්න දරුවෝ හරි අලුතෙන් ආපු පිරිසක් හරි නොහඳුනන කෙනෙක්, අපි අර වගේ කෙනෙක් එක්ක භජනයට යන්න හැදුවාම අපි කියන පුතා ඔයා එයා ගැන දන්නේ, එයා ටිකක් අමුතු එක්කෙනෙක්, එයා ආශ්‍රය කරන්න එපා කියලා කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ දැන උගත් පඬිවරයා හැටියට ලෝකය අවබෝධ කරලා ලෝකයේ ඇසුරු කළ යුතු ධර්මතා, ඇසුරු නොකළ යුතු ධර්මතා කියන්නේ මොනවද කියලා අපිට අනුශාසනා කරන දරුවා මේවා ආශ්‍රය කරන්න එපා, දරුවා මේවා ඇසුරු කරන්න එපා, මේවට බැඳෙන්න එපා, මේවට ගැටෙන්න එපා. දරුවා ගැටුනොත් බැඳුනොත් ඔබට හානියක් වෙයි, ටිකක් ලෝකේ අමුතුයි. අපි කියන දේ ඇහුවොත් අපි ඒකින් ගැලවෙනවා කියන දේ අහන්නේ නැතුව කටයුතු කරොත් බුදු කෙනෙක් බොරුවක් කියන්නේ, බුදු කෙනෙකුට ලබන්නට කීර්තියක්වත් ප්‍රසිද්ධියක්වත් ප්‍රශංසාවක්වත් නම්බුනාමයක්වත් මොකක්වත් නෑ. උන්වහන්සේ උපතින්ම ඔක්කොම ගෙනා. මහා අධිරාජ්‍ය සුදවුන් මහරජ, මේ මහා අධිරාජ්‍යයාගේට ඉතින් එයාගේ දරුවට උපතින්ම අර විලියන් කුමාරයට හම්බ වෙනවා වගේ ප්‍රසිද්ධිය හම්බ වෙනවා, චාස් කුමාරයට හම්බ වෙනවා වගේ උපත්තියෙන්ම ඉපදෙන දවසම එළියට ගේනකොටම ප්‍රසිද්ධිය හම්බ වෙලා ඉවරයි. ඉතින් දැන් කීර්තිය ප්‍රසිද්ධිය නම්බුනා මොකක්වත් ගන්න උමනාවක් දුවන්න උමනාවක් නෑ. අනිත් එක ධර්මානුකූලව එතන තේරුම් ගත්ත කෙනාට තේරෙනවා කොතෙන්ටද අපි එකතු කරන්න. අපි මේ දේවල් ඔක්කෝම එකතු කරන්නේ කොතෙන්ටද? කොහෙද අපි එකතු කරලා මේවා තියන්නේ? ලෝකයෙන් එකතු කරන දෙයක් ලෝකයේ මතම තියෙනවා මිසක් ලෝකෙන් එහාට ගෙනියන්න බෑ. මිනිසෙක්ගෙන් මිනිසෙක් වෙන්ව පෝසත් වෙනවා දුප්පත් වෙනවා මිසක් ලෝකයේ තුන කාටවත් පෝසත් වෙන්න පුළුවන් කම නෑ. මිනිසෙක් මිනිසෙක්ගෙන් වෙන්ව මම පෝසත් මම දුප්පත් කියලා හිතනවා එච්චරයි. මිනිසාගේ පෝසත්කම අභියෝගයට ලක්වන්නේ තව මිනිසෙකුට මිසක් සතුන් සිව්පාවටවත් ගහකොළටවත් මහ පොළොවටවත් නෙමෙයි. මිනිසුන් ඉදිරියේ මිනිසුන්ට පෝසත් වෙන්න විතරයි දුප්පත් වෙන්න විතරයි පුළුවන්. මිනිසුන් ඉදිරියේ මිනිසෙකුට බලකාමී වෙන්න පුළුවන් ධනකාමී කුලකාමී නැනකාමී වෙන්න පුළුවන්. ඒ මිනිසෙකු මිනිසෙකුටම කරන අභියෝග සහ පරාස සහ ප්‍රභේදන පමණයි. අපි ලෝකය සමස්ත ලෝකය ජය ගන්නකොට ඊට වඩා වෙනස්. සමස්ත ලෝකය ජය ගන්නට ඕන. නිත්‍ය වූ දෙයක් නෑ. හැමදේම ගලා යෑමක් පවතින. මොනවද ගලා යෑමට හසුරුවන්නේ කියලා බලන්න. හැම දේම පරිවර්තන ගොඩක්. ඔය පායල තියෙන ඉර හැම තිස්සෙම පරිවර්තනය වෙනවා. එහෙම පරිවර්තන ගොඩාක් සිද්ධ වෙලා තව අවුරුදු මිලියන 4-5ක් ගියාම ඔකේ ගෑස් ඉවර වෙලා යනවා ලෝක දහනය කරනවා. ඊට පස්සේ ඔය ඉර පුපුරන්න පුළුවන් කියලා කියනවා. ඒ පරිවර්තනයන්වල උච්චම අවස්ථාවට ගියාට පස්සේ භ්‍රමණය වෙමින් පවතිනවා මහා පෘථුවිය. ඉතින් මේ පරිවර්තන හැම තිස්සෙම මේ මොහොතෙත් මේ පැයට කිලෝමීටර් දහස් ගානක වේගයකින් පරිවර්තනය වෙනවා. ශරීර පරිවර්තනය වෙනවා. ඒ පරිවර්තන වෙන ලෝකය ඔබ ඇදලා නතර කරන්න හදනවා. ආන්න පීඩනය අන්න එක තමයි මමත්වය. පරිවර්තන වෙන ලෝකයට තුල ඔබත් ඒ එකම පරිවර්තනය වෙනවා. කැරගෙන ලෝකේ අපි කැරකෙනවා. ඒ නිසා පීඩනයක් නැහැ. දැන් කැරගෙන ලෝකේ අපි නතර වෙන්න හැදුවොත් එහෙම නතර වෙන්න බෑ. ගලා යෑම සමග ගලාගෙන යන්න එයාට පුළුවන් නම් එයා බේරෙනවා. ඔය ගඟක වුණත් හදිස්සියෙන් හරි ගහගෙන ගියොත් ඒ ගලා යෑමට හසු වෙලා ගලාගෙන යන්න ඔබ දියේ ගිලෙන්නේ පල්ලෙහාට යනවා විතරයි. අපි ඉගෙන ගත්තා සුලියකට හරි හසු වුණොත් එහෙම ඒ දිය සුලිය තුළ නොපිටට කැරගෙන උත්සාහ කරන්න හොඳ නෑ. කැරගෙන උත්සාහ කරොත් දිය සුලියට යටට යනවා. වහාම දිය සුලියත් එක්ක ගාන්න කැරගුණා නම් දෙපාරක් කැරකිලා සුලියෙන් ඉවර එළියට දානවා. එක එක තැන් ඉතින් එක එක විදිහයි. ඒක නිකම්ම සුලියක්ද පහළට වතුර ඇදලා ගන්න සුලියක්ද දන්නේ නෑනේ. ඒ තැන්වලදී නෝනින් ක්‍රියා කරන්න ඕන. නමුත් මේ ගලාගෙන යෑමට අපි හසු වුණාම පහසුයි. එනිසා විශ්වයේ ගලාගෙන යෑමට හසුවන්න. විශ්වයේ ගලාගෙන යෑම සමග ඔබ පාව යන්න. දැවෙන්නේ මම නිසා නම් නිවන් දකීද මම නිසා. නිවන් දකීද මම. දැවෙන්නේ මම නිසා නම් නිවන් දකීද මම. මේ නිවන් මඟ කියන එක පින්නතුනේ හරියට ලොකුවට බරට ගන්නට රළුව ගන්න දෙයක් නෙමෙයි. නිවන් මඟ කියන්නේ නිවිල ගන්න ඕන දෙයක්, මෘදුව ගන්න ඕන දෙයක්. මේ මිනිස්සෙක්ව මෘදු කරන්න තමයි, ඝනකම අඩු කරන්න තමයි ආගම් තියෙන්නේ. නමුත් මේ වෙනකොට මිනිස්සු රුදුරු කරලා තියෙන්නේ, ඝන කරලා තියෙන්නේ, රළු කරලා තියෙන්නේ මොකද්ද? ආගම්. එතකොට දැන් තියෙන්නේ ආගම් නාමයෙන් පක්ෂ. ආගම් නෙමෙයි තියෙන්නේ පක්ෂ. ඒ කියන්නේ සොසයිටි. ඒවට දැන් තියන්න ඕනේ ඇසෝසියේෂන්. එහෙමත් පාවිච්චි කරන වෙලාවල් තියෙනවා නේද? බෞද්ධ සංවිධානය. අර සංවිධානය මේ ආගමික සංවිධානය කියලා. ඔව් එහෙම දේවල් තමයි තියෙන්නේ. එහෙමනම් ආගමක් තුළ තියෙන මෘදු භව ඇති කරගන්න මිසක් ඝන බවක් ඇති කරගන්න නෙමෙයි. ඒ නිසා මේ නිවන් මඟ ගැන විශේෂයෙන්ම අපි කියන්න ඕන, පැහැදිලි කරන්න කරගන්න ඕන. මේක ඝනව රුදුරව කුරිරව ගන්න දෙයක් මේකේ නැහැ. ඒ තියෙන රුදුරු ඝන ගති අඩු කර ගැනීම නිවීම කියලා. මේකේ දර්ශනයක් නැහැ, ප්‍රතිපත්තියක් නැහැ, න්‍යායක් නැහැ. සම්ප්‍රදායක් නැහැ. කිසිම දෙයකට අගෞරවයක් නැහැ. පිළිගැනීමක් නැහැ, අත්හැරීමක් නැහැ. මොකද අර ඉහතකේ සියල්ලම කරන්නේ ඍදු භවෙන්, ඝන භවෙන්, ගොරෝසු භවෙන් අර සියල්ල සිද්ධ කරන්නේ. දැන් මොනවද භාවනා කරන්න තියෙන්නේ? අපි පුරුදු කරන්නේ අභාවිතා ධම්මා. භාවිතා ධම්මා නෙමෙයි, අභාවිතා ධම්මා. අභාවිතා ධම්මා වල කරන්න මොනවද තියෙන්නේ? කරන්න මොකුත් නැහැ. කම්ම නිරෝධාය සංවත්තති. කර්ම නිරෝධ කිරීමෙන් සැනසීමයි. කරන්න, වඩන්න, රැස් කරන්න, බෙදන්න තියෙන සංස්කාර ලෝකේ. අනිත්‍ය ලෝකේ සබ්බේ සංඛාර අනිච්චා කිව්ව තැන ආයි මොනවද කරන්න තියෙන්නේ? මුකුත් කරන්න දෙයක් නැහැ. කිසිම භාවනාවක් නැහැ. මිනිස්සෙක් භාවනා කරනවා නම් භාවනා කරන්නේ සංස්කාර ලෝකේ පවතින තාක් කල් විතරයි. සංස්කාර ලෝකේ ඉක්මුවාට පස්සේ එතන ඉඳලා භාවිතාවක් කරන්න මොකවත් ඉතුරු වෙන්නේ නැහැ. මොකද මමිකුත් නැහැ, මගේ දෙයක්කුත් නැහැ. මම මගේ දෙන්න ඉන්නකම් භාවනාවල් තියනවා. මම මගේ දෙන්න නැති වුණාට පස්සේ භාවනාවක් නැහැ. ඒ කියන්නේ අපි අර ටීවී බලාගෙන ගෙදර ගෑම හදාගෙන කාලා උන්න විදියට ඉන්න තමයි මේ හාමුදුරු කියන්නේ කියලා හිතන්න එපා. සෑම බුදුන් ජීවිතයක ගෙදරක ගත කරන ජීවිතයේදී සිද්ධ වෙන්නේ භාවනාවක්. ලෝභය භාවනාව කරගෙන, ද්වේෂය භාවනාව කරගෙන, මෝහය භාවනාව කරගෙන, ඇලීම ගැටීම භාවනාව කරගෙන, කෙලෙස් භාවනා කරගෙන, භාවිතා කරගෙන තමයි ජීවත් වෙන්නේ. මේ බුදුන් ගෙවල්වල ඊවත් වෙන පුතඥන සත්වයේ භාවනා නොකර ඉන්නවා කියලා ඔබ හිතන්නේ? හැම තිස්සෙම භාවනාව. භාවනා කරන පිණුතුනේ මේ පූසුපව භාවනා කරනවා. සත්තු සිව්පාව පව භාවනා කරනවා. ඈට කෑම හොයාගෙන යන වවුලු පව භාවනා කරලා තමයි යන්නේ. දිව්‍යඥානින් වගේ කොහෙද රඹුටන් ගස් තියෙන්නේ, අඹ ගස් තියෙන්නේ කියලා බලලා. මොකද්ද මේ භාවනා කියන වචනේ තේරුම? භාවිතා. මොකක් හරි භාවිතා කරනකොට ඒකට කියන්නේ ඕ ලෝභ භාවනා, ද්වේෂ භාවනා කියලා මම ගන්න පුළුවන්. ඊට පස්සේ යා ඩිංගක් හොඳ භාවනාවල් වලට එනවා. මෛත්‍රී භාවනා, කරුණා භාවනා, ආනාපාන සති භාවනා, පිළිකුල් භාවනා, කසීන භාවනා, සමසත ස්කර්මස්ථාන භාවනා වෙන භාවනා. ඉතින් මේ කියලා දුන්නේ අභාවිතා ධම්මා කියන තැනට එන්න. අන්න භාවනා නොකරන තැන තමයි පින්නතුනේ පුදුම ශාන්තිය. භාවනා නොකරන, භාවනා කරන එක ආතතිය, හරි පීඩනයක්. දත්මිටි කාගෙන කරන්න ඕන වැඩක් භාවනා කරන එක. එහෙනම් පුදුන් සත්වයෝ නිරතුරුවම භාවනා කරමින් සිටිනවා. මොනව ගැනද භාවනාව? ලෝභ දේශ මොහ භාවනාව, භාවිතාව. භාවනා කියන්නේ මොකද්ද තේරුම? භාවිතා. එතකොට සංස්කාර ලෝකේ භාවිතා කරන්නද අපිට තියෙන්නේ? සංස්කාර ලෝකේ නිදහස් වෙන අභාවිතා කරන්නද තියෙන්නේ? අන්න එකට කියන චිත්ත විවේකයෙන් ඉන්න අභාවිතා, කාය විවේකයෙන් ඉන්න, උපදි විවේකයෙන් ඉන්න, විවේකේ උපදවාගෙන වාසය කරන්න. දැන් ජීවිතේ බලන්න පිටින් ගත්තාම ගෙදරක ඉද්දී භාවිතානේ හැමදෙස්සෙම. ඔන්න උදේ පාන්දර නැගිට්ටා, කොස ගත්තා, කොස්සේ භාවිතාව. කොස්ස ඇටහැරියා, ඉදලා ගත්තා, ඉදලේ භාවිතාව. ඒ ගතහැරියා ඊට පස්සේ හැන්ද ගත්තා, හැන්දේ හට්ටි වලන් වල භාවිතාව. ඒ ගතහැරියා රෙදි ටික ගත්තා, ඒකේ භාවිතාව. ඒක ගත්තා වැඩපොළට ගියා, වැඩපොළේ භාවිතාව. ඒක ඉවර වුණා ඊට පස්සේ ආයි බස් එකේ නැගලා එන භාවිතාව. ආයි ගෙදර මොකක් හරි හැමතිස්සෙම මොනව හරි භාවනාවක භාවිතාවක ඉන්නේ. දැන් මෙයාට නැති වුණේ මොකද්ද? චිත්ත විවේකයයි කාය විවේකයයි නැති වුණා. අවබෝධය ගොඩනගාගෙන ඇවිදගෙන ගියත් වෙනතුනේ, මේ ඇවිදගෙන යන්න මම මගේ කියන තැනින් නිදහස් වුණාට පස්සේ යාට කාය විවේකේ තියෙනවා. මේ සිතෙන් මම මගේ කියන බැඳීම නිදහස් වුණාට පස්සේ එයාට මම මගේ කියන ගුණේ නිදහස් වුණා නිසා ඇතිවන චිත්ත විවේකය තියෙනවා. ඒ නිසා රහතුන් ඇවිදගෙන ගියත්, වැඩ කළා, කොච්චර මොනවා කළත් ඒ භාවිතා ධම්මා කියන තැනට ලක් වෙන්නේ නැහැ. ඒ වගේම තරහෙන් වේගයෙන් වචනය ප්‍රකාශ කරත් ඒක තරහයි කියන ගුණයට ඇතුළු වෙන්නේ නැහැ. මොකද හේතුව අර අභාවිතා ධම්මා කියන තැනින් නැගී සිටලා ඉන්න නිසා. භාවිතා ධම්මා කියන තැනින් ඉන්නේ නැගී ඉඳලා ඉන්නේ, අභාවිතා ධම්මා කියන තැනින් නැගී ඉන්න නිසා ඒ විවේකයේ තියෙනවා. දැන් කට්ටිය බලාපොරොත්තු වෙන සමහර අය මේ මට මේ ආත්මෙම නිවන් දකින්න ඕන. එහෙම හිතුවොත් කවදාවත් බෑ. මොකද මටනේ ඒක තමයි. නිවන් දැක්කත් මම වෙන්න ඕන, අපායි ගියත් මම වෙන්න ඕන, දිව්‍ය ලෝකෙ ගියත් මම වෙන්න ඕන. අර හැමතැනටම මම වෙලා යන්න පුළුවන්? නිවන්ට යන්න බෑ මම වෙලා. දිව්‍ය ලෝකෙ යන්න පුළුවන් මම වෙලා. අපායට සුවිශේෂයෙන්ම මම වෙලා යන්න පුළුවන්. මමත්වේ වැඩි වුණොත් එහෙම මමත්වේ ඝන වෙනවා, ඝන වෙන තරමට බර වෙනවා. බර වෙච්ච දේවල් පොළොව යටට, එහෙම නැත්තම් යටට යන ස්වභාවය තමයි තියෙන්නේ. ඒක තමයි යථාර්ථය. අර බුදුරජාණන් වහන්සේ එක් කාරණයක් පැහැදිලි කරලා දෙන්නේ. එක කලයක ගිතෙල් පුරවලා කලේ බිඳිනවා, තව කලයක කැඩ කැපෙද්දී ගල් ආදිය දාලා කලේ බිඳිනවා. ඊට පස්සේ ගිතෙල් උඩ ගඟේ පා වෙනවා, කැඩ කැපෙද්දී ගඟේ යටට යනවා. එහෙමනම් ඝන වුණොත්, ගොරෝසු වුණොත් කොහෙද යන්නේ? ඕනම ඝන වෙන, ඝනීභවනයේ වෙන ආධ්‍යාත්මය රළු වෙන කෙනෙක් කියන්නේ කොහටද? යටට. යට කියන්නේ අපාය තියෙන යට. වෙන කොහොවත් නෙමෙයි ඔය ලෝදිය තියෙන්නේ. ඔය ලෝදිය පොනවා කියලා කියන්නේ, ලෝදිය කියන්නේ ලාවා. ඔය ලාවා අතර දැඩි රසණයේ උණුසුම තියෙන ජීවාත්ම මනෝකායක් බිහි වෙලා ඒකෙන් බීතියටපත් වෙවි ජීවත් වෙනවා. වෙන දෙයක් නෙමෙයි. ඒක අමුතු විද්‍යාවක් නෙමෙයි. සමහර අපායවල තියෙන තැනුත් දේශනා කරලා තියෙනවා. අර වේවහාර පර්වතේ බලන්න යද්දී අර උණු දිය පොකුණක් තියෙන මිනිස්සු ගිහිල්ලා ඉවරලා අතන ඒ උණු දියෙන් වතුර නාලේනවා. ඒ සමහර ඒ උණු දිය පොකුණ එහෙම එන තැන්වල අර ධර්මයේ සඳහන් වෙලා තියෙනවා මහණෙනි ඔය උණු දිය එන්නේ අහවල් අපාය හරහා. ඒවට නම් එක එක ඒව තියෙනවා. ඒ අපාය හරහා එන්නේ එතකොට තමයි ඔය රස්නේ මේ ඔය උණු දිය තේරෙන්නේ කියලා. කියන්නේ ඉතින් තාම රස්නේ පරිසරයකින් පොළව ඒ උමන් මාර්ගවලින් එනවා. උල්පත් මාර්ගවලින් එනවා ඉතින්. එතකොට දිය රත් වෙනවා. ඒ පොළවේ ස්වභාවයක් සැකසිච්ච ස්වභාවයක්. එතකොට අපාය ගියාම ලෝදිය පොනවලු. ඉතින් ලෝදිය පෙවෙනවා පොනෝ වෙන්න පුළුවන් ස්වභාව ධර්මයේ. ලාවා අතර ජීවය. පොද උණුසුම් සිතකට විපාක උණුසුම්. මෘදු හිතකට විපාක මෘදු වේ. යාදි සංවපතේ බීජං තාදි සංහරතේ ඵලං. යමක්ද වපුරන්නේ ඔබ එයයි ඔබගේ ප්‍රතිඵලය. එහෙනම් අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති අචින්තිය. ඔබ අනන්තයේ වපුරන්න ඔබට අනන්තයේ විපාක වේ. ඔන්න නිවන වගා කරගන්න විදිය. අනන්තයේ වපුරන්න අනන්තයේ විපාක වේ. අකාලිකත්වයේ වපුරන්න අකාලිකත්වයේ විපාක වේ. නිරෝධයේ වපුරන්න නිරෝධයේ විපාක වේ. ඔය ඔක්කොම එකයි. දැන් නිවන් දකින්න සකසන් වූමනාවක් නෑ මනස. තියෙන ස්වභාවයෙන්ම තියෙන විවෘත කරන්න විතරයි තියෙන්නේ. මල්ලේ කොටසක් අරගෙන කොටසක් වීසි කරන්න පුළුවන් නම් මල්ලේ හොඳ කොටස තෝරලා නරක කොටස වීසි කරන්න තිබ්බා. ඉතින් බුදුහාමුදුරුවෝ මුළු මල්ලම ගුල්ල ගහලා තියෙන්නේ ගන්න දෙයක් නෑ ඕකේ කියලා කිව්වට පස්සේ ආයි තෝරන්න මොකද තියෙන්නේ? මල්ල පිටින් ඉසි කරන්න තියෙන්නේ. ඒකයි මනසේ තෝරන්න සකසන්න දෙයක් නෑ විවෘත කරන්න පමණයි තියෙන්නේ කියලා කිව්වේ ඔන්න ඕක. උඩා දිනෙක හිතන මේ ලෝකේ කොටසක් අපිට ගන්න පුළුවන්. හොඳ කියලා කොටසක් ඇති ඒක ගන්න පුළුවන් කියලා හිතනවා. නෑ හොඳ කියලා කොටසක් ගන්න නෑ. නරක කියලා කොටසක් බෙදන්නවත් හොඳ කියලා කොටසක් ගන්නවත් නෑ. ඒක විශිෂ්ට ධර්ම කාරණය. නරක කියලා කොටසක් බෙදන්නවත් හොඳ කියලා කොටසක් ගන්නවත් නැහැ. මොකද හේතුව ඒ දෙකම නිත්‍යන් දෙකක්. ඒ කියන්නේ හොඳයි නරකයි ඕන එකක් එකයි කියන එක නෙමෙයි. හොඳයි නරකයි දෙකම වැරදි කියන එකත් නෙමෙයි. හොඳයි නරකයි කියලා දෙකක් තියෙනවයි කියන එකත් නෙමෙයි. හොඳ කළත් එකයි නරක කළත් එකයි කියන එක නෙමෙයි. මේක වෙනම ධර්මතාවයක්. මොකද බෙදෙන තැන උජලත්වය හට ගන්න නිසා මේ නොබෙද අවදි වෙන්න. බෙදන්නේ නැතුව අවදි වෙන්න. අපි සමාජය නම් කියනවා අපි මිනිස්සු අඳුනගෙන වාසය කරනවා කියලා. හරි අමාරු තැන්වල අමාරු ජාතියේ මිනිස්සු අමාරු විදිහක එක මිනිස්සු ආශ්‍රය කරාම අපි මිනිස්සු අඳුනගෙන වාසය කරනවා කියලා අපි කීවට කියනවා. ඒකේ අදහස් වෙන්නේ මිනිස්සුත් එක්ක ගැටලුවක් ඇති කරගන්න නැතුව කටයුතු කරන්න නම් අපි මෙන්න මෙහෙම තමයි මේ මිනිස්සුත් එක්ක වාසය කරන්න ඕන කියලා එයා හදාගෙන ඉන්නවා. හරි. ඒකම ගන්න ලෝකය හඳුනාගෙන වාසය කරා. ලෝකේ සියලු සංස්කාර ධර්මයෝ සියලු වස්තුන් පිළිබඳව සියලු සංඥා පිළිබඳව සියලු රූප පිළිබඳව සියලු වේදනා පිළිබඳව සියලු සංඥා සංකාර විඥානකේ නාම රූප ඒ කියන සියල්ල පිළිබඳව අවබෝධයෙන් වාසය කරා. සියලු හට ගැනීම හා සියලු පැවැත්ම සහ සියලු අවසානයන් ගැන අවබෝධයෙන් වාසය කරන්න. අමුතු භාවනාවක් වුණා කරන්නේ එතන තමයි. භාවනාව ඉක්ම වූ කළ යුතු සියලු කර්තව්‍යයන් අවසන් කළ බ්‍රහ්මචරියා අවසන් කළ කෙනෙක් කියලා කියනවා. රහතන් වහන්සේලාට කියන්නේ බ්‍රහ්මචරියා අවසන් කළ කෙනෙක් කියලා. මොකද මේ ලෝව මවාපෑමට එහෙම නැත්නම් ලෝකේ හට ගැනීමට පැවැත්මට ස්වභාවයට හසු වෙලා මිනිස්සු සියලු දෙනාම ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් ලෝකේ නිර්මාණයට හසු වෙලා ජීවත් වෙන්නේ කවුරු? ඒ නිර්මාණය නිදහස් වෙනවා. ඒ කාලේ තිබුණේ ඒ කාලේ ලෝකෙ මවලා තිබ්බේ මහා බ්‍රහ්මයා. ඊට පස්සේ ගෝඩ් මැව්වා. ඊට පස්සේ ඇවිල්ලා අල්ලාහ මැව්වා. ඒ ළඟපාතේදී කවුරු කවුරු හරි මවන්නත් ඇති. ඒ කාලේ මවල හිටියේ මහා බ්‍රහ්මයා. ඉතින් ඒ නිසා බ්‍රහ්මචර්යය අවසන් කළා. බ්‍රහ්මචර්යය අවසන් කළා. ඒ කියන්නේ ලෝකේ නිර්මාණය අවසන් කළා. නිර්මාණයට හසු වෙච්ච නිර්මාණවාදයට නිර්වාණ ගුණයට හසු වෙන්නේ නිදහස් වුණා. පෑත්මෙන් නිදහස් වුණා. රහතන් වහන්සේලාට කියන බ්‍රහ්මචර්යය අවසන් කොට වාසය කරනවා කියලා. දැන් ඔය ශික්ෂාපද සමාදන් වීමේදීත් ඔය ඇත්ත කතා කරන්නේ බ්‍රහ්මචර්යාව වේරමණී ශික්ෂාපදං සමාදියාමි කියලා නෙමෙයි කියන්නේ. ඔයගොල්ලෝ කියන්නේ බ්‍රහ්මචර්යාවෙන් තොරව වාසය කරනවා කියලා. අබ්‍රහ්මචර්යා කියලා නේද කියන්නේ? කොහොමද කියන්නේ? අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියා කියන්නේ අබ්‍රහ්ම කියන්නේ මොකද්ද? බ්‍රහ්ම කියන්නේ මොකද්ද? අබ්‍රහ්ම කියන්නේ බ්‍රහ්මචර්යාවෙන් තොරව වාසය කරනවා කියන්නේ. අබ්‍රහ්ම බ්‍රහ්මචර්යාව කියලා කිව්වොත් ඒ බ්‍රාහ්මණචර්යාවෙන් තොරව වාසය කරනවා අබ්‍රහ්මචර්යාව. අබ්‍රහ්මචර්යාවට ආවහම තමයි ආර්ය ප්‍රතිපදාවට එන්නේ. අදින්නාදාන මට දන් දුන්නේ නැති පරිත්‍යාග කරේ නැති දෙයක් මම ගන්නෙ නැහැ. ඒකට ලංකාවේ පන්සලට ගියොත් ඉන් හැටේ හරි උස්සයි යන මිනිස්සු ඉන්නේ. සමහර වෙලාවට සමහර තැන්වල ඉන්නවා. පොඩි කාලේ පුරුදු කරලා තියෙන්නේ ඒවට. අපේ මිනිස්සු බොරු කියන්නයි, අනුන් රවට්ටන්නයි, හොරගම් කරන්නයි, වංචාවල් කරන්නයි කරන ඒ නිර්මාණශීලී බුද්ධිය තමාගේ සංවර්ධනය දියුණුව කරා යොමු කළා නම් මේ වෙනකොට අපි හඳේ වාසස්ථාන ඇති කරලා ගම්මාන තියෙනවා ශ්‍රී ලංකාවේ වෙනවා. ගම්මානයක් හදලා ඉවරයි. මොකද ඒ තරම් ශක්ති ධාරාවක් වැයවෙනවා මිනිස්සු ලෝකේ මේ සොරකම් කරන්න, වෛර කරන්න, ක්‍රෝධ කරන්න, ප්‍රෝඩාවල් කරන්න. විශේෂයෙන් අපේ දේශපාලන මහතුරු ජනතාව රවට්ටන්න සෑහෙන්න මොලේ ශක්ති ධාරාවන් වැය වෙනවා. ඒ ශක්ති ධාරාවන් රටේ සංවර්ධනයකට, දියුණුවකට, නිර්මාණශීලීත්වයකට එක් කළොත් අපි තමයි මේ වෙනකොට බ්‍රහස්පති ග්‍රහයාගේ ගිහිල්ලා ජනාවාස බිහි කරලා තියෙන වෙන කවුරුත් නැහැ. එනිසා ඔබේ ශක්ති ධාරාවන් අනිසි දේවල් වලට වැය වෙනවද කියලා බලන්න. ඒ වැය වෙන සියලු ශක්ති එක තැනකට එකමුතු කරගෙන ගන්න ඕන. මේ යථා අවබෝධය ඇති කරගන්න, සද්ධර්ම අවබෝධය ඇති කරගන්න, මමත්වය පළවා හරින් මේ ශක්ති ධාරාවල් එකතු කරන්න ඕන. අපි ඉතම ලොකු ගහක් වැටලා තියෙනවා තමන්ගේ ඉස්සරහට. එතකොට අපේ ගමේ අපේ ඥාතීන් අතර විවිධ ශක්ති ධාරාවන් වෙන වෙනම බෙදිලා ගිහිල්ලා වෙන වෙන තැන්වල ඉන්නකොට අපි කරන්නේ කෝල් කරලා අර ඔක්කොම ශක්ති ධාරාවල් ටික එකතු කරගන්නවා. අනේ පුතේ ඉන්න, අනේ මාමේ ඉන්න, අනේ බාප්පේ ඉන්න, අනේ බහප්පේ ඉන්න, මේ අපේ ඉස්සරහ ගහ කරලා තියෙනවා, මේක පොඩ්ඩක් පෙල්ල ගන්නවා. අපි මොකද කරන්නේ? අර ශක්ති ධාරාවන් ඔක්කොම එකතු කරනවා. එකතු කරලා මේක පෙල්ලනවා. තනියෙන් පෙල්ලන්න ගියා නම් බෑ. ඔබේ හිතෙත් බෙදිලා ගිහිල්ලා තියෙන විවිධ ශක්ති ධාරා කොටස් තියෙනවා. මේ ශක්ති ධාරා කොටස් ටික ඔක්කොම එකතු කරන්න ඕනේකට. එකට එකතු කරලා ඒ සියලු ශක්ති ධාරාවන් අරගෙන තමයි ආරද්ධ වීරය. සතර සම්‍යක් ප්‍රදානෙ එන්නේ එතන. අන්නේ ශක්ති ධාරාවල ඔක්කොම ටික ධර්මයට යොමු වෙන තැන තමයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. මේක දැන් හරි සරලව හැමතැනම කියන නිසා හිතාගෙන ඉන්නවා මේ නිවන් දකින එක හරි සරල වැඩක් කියලා. බණ දෙකක් විතර අහලා කියනවා මට තාම අවබෝධ වුණේ නැහැලු. සමහර අය මේක ඕන වල වැඩි හරි සරලයි පොඩි දෙයක් තියෙන්නේ. පුංචි කාරණයක් අවබෝධ වෙච්ච ගමන් හරි හරි දැන් ඔයා සෝවාන් කියලා කියන දැන් ඔයා අවබෝධයේ ඉන්නේ කියලා අන්න එහෙම රැවටිච්ච පිරිස් ගොඩාක් ඉන්නවා කියලා පෙන්නලා තියෙනවා. මේකේ සත්වේ පුජ්‍යලේ කාත්මයක් නැහැ, මේ තියෙන්නේ සතර මහා ධාතු කියලා ඕක තේරුම් ගත්ත ගමන් හරි දැන් හිත මං අවබෝධයෙන් ඉන්නේ. මේකේ මොකවත් නැහැ මං දන්නවා. ඒව මුලාවල්. මට මේ ඊයේ කෙනෙක් කෝල් එකක් දීලා ඇහුවා මේ නොය පැත්තේ මාතර පැත්තේ මිනිස්සේ කාමුදුරු කෙනෙක් කියනවා මේ සෝහන් වෙච්ච කෙනෙක් සතෙක් මරුවට පව් සිද්ධ වෙන්නේ නැහැ. මොකද සෝහන් වෙච්ච කෙනා දන්නවා ඕකේ සතෙක් පුජ්‍යලයක් නැහැ, ඕක සතර මහා ධාතු ඕක ඇතුළේ තියෙන්නේ කියලා දන්නවා. ඒ නිසා පව් සිද්ධ වෙන්නේ නැහැ කියන අය ඕක ඇත්තද නැත්තද කියලා මගෙන් ඇහුවා. මං කිව්වා මේ ඔබතුමියත් හොඳ මන්නයක් ගාප්පවල අරගෙන ගිහිල්ලා ආමුදුරන් ඉස්සරහට ගිහිල්ලා කියන්න මම සෝවාන් වෙලා ඉන්නේ මොකද කියන්නේ කියලා. එතකොට ආමුදුර ඇත්ත බන කියයි කියලා. ඈ මොකද්ද මේ කියලා තියෙන්නේ? සෝවාන් වෙච්ච කෙනෙක් කැරපොත්තෙක් මැරුවා. මම උදාහරණයක් ගත්තේ ඒකලු. කැරපොත්තෙක් මැරුවත් පව් සිද්ධ වෙන්නේ නැහැ කිව්වලු කියනවලු. මොකද හේතුව එයා දන්නවලු ඒකේ සතර මහා භූතයෝ ඉන්නේ සත්‍ය පුජ්‍යලෙන් නැහැ කියලා. මං ගෝවා ඉතින් හාමුදුරුවෝ සෝවාන් වුණාට කැරපොත්ත සෝවාන් නැහැ නේ කියලා. මේ වගේ ගොන් කතා කියන හාමුදුරුවරුත් හිතාගත්ත. ඈ එහෙම අය ඉන්නවනේ. මෝඩ කතා ඉන්නවනේ. මේකේ සත්‍ය පුජ්‍යලෙක් නැහැ කියලා එහෙම කතාවක් කියන්නද මේ ඉන්නේ? මේ ධර්මයේ වරදවා ගත්තොත් එහෙම ඒකෙන් උමුතුවටපත් වෙනවා. මේ ඕන තරම් ඉන්නව එහෙම උමුතුවටපත් වෙච්ච කට්ටිය. එයා මේක මමෙක් නැහැ කියලා දැක්කයි කියලා එයා හිතනවා හැමතැනම මමෙක්. නැහැ කියලා හැමෝගෙම ළඟ. හැමෝගෙම ළඟ මමෙක් නැහැ කියලා කියන්න බෑ. Tamanṭa මමෙක් නැති කරගත්තයි කියලා හැමෝගෙම ළඟ මමෙක් නැති වෙන්නේ නැහැ. ඒ අය ළඟත් මමෙක් ඉන්නවා. ඒකොල්ලොත් ඒක දුරු කරගන්නවා. එතකොට තමා මමෙක් නැහැ කියලා අවබෝධ කරගෙන ඔක්කොටම මේක මමෙක් නැහැ කියලා තේරුම් කරලා දෙන එක කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඒ ඇත්තත් ඒක ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. ප්‍රත්‍යක්ෂ කරනකම් ඒගොල්ල ළඟ මමෙක් ඉන්නවා. මමත්වේ නැත්තේ මමත්වේ දුරු කරපු අය ළඟ පමණයි. මමත්වේ දුරු කරේ නැති අය ළඟ මමත්වේ තියෙනවද නැද්ද? තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැත්තේ මිත්‍යා දෘෂ්ටිය දුරු කරපු කෙනා ළඟයි. මිත්‍යා දෘෂ්ටිය දුරු කරපු නැති කෙනා ළඟ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. වෛද්‍යවරයා වෙන්නේ වෛද්‍ය උපාධිය ගත්ත කෙනා පමණයි. අනිත් කෙනා වෛද්‍යවරයා වෙන්නේ නෑ. ඒක විෂය ධාරාවක්. එතකොට විෂය ධාරාවකම එයාට වෛද්‍ය ඥානය තියෙනවා. නීතිඥවරයා වෙන්නේ නීතිඥ උපාධිය ගත්ත කෙනාට. එතකොට එයා නීතිඥ වෙනවා. ඒ වගේම තමයි දර්ශන උපාධිය ලැබෙන්නේ දර්ශනයටපත් වෙච්ච කෙනාට. ඒ දර්ශන උපාධිය නැති කෙනාට දර්ශනය නෑ. ඉතින් ඒ නිසා මෙදෙන්ට ඇවිල්ලා ඔක්කොටම යම්කිසි න්‍යායක් කිව්වයි කියලා ඒක ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. ඒ තේරුමක් නෑ. තමනුත් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්න ඕන දෙයක්. ඔය ගොඩාක් අයට ඔය මතවාදවල පැටලෙන්නේ පින්නතුනේ අමූලිකා ශ්‍රද්ධාවෙන් බණ අහනවා. ඒ කියන්නේ කියන දේවල් පිළිගන්නවා. ඒගොල්ලන්ට කියන්නේ ගොන්නු කියලා. ගොන්නු කියන්නේ ඌ හැරව පැත්තට යන නිසානේ ගොනා කියන්නේ ඒකයි. නාස්ලනුව ඇද්ද පැත්තට ගියා. ඔබ සෝවාන් කිව්වොත් සෝවාන්. සෝවාන් නැහැ කිව්වොත් සෝවාන් නැහැ. පව් කිව්වොත් පව්, පින් කිව්වොත් පින්. දැන් ওই විදියට බාරගන්න කෙනෙක් නම් ඔය ඇත්තන්ට කියන දෙන්නේ එහෙම පව් කිව්වහමද පව් වෙන්නේ. පින් කිව්වහමද පින් වෙන්නේ. සෝහන් කිව්වහමද සෝහන් වෙන්නේ. එහෙම කිව්වේ ඔය බාර ගන්නවා නම් ඒගොල්ලෝ ඔක්කොටම කියන්න තියෙන්නේ ගොන්නු කියලා. ඒ ගොන්නු කියනකින් අදහස් වෙන්නේ හැරෙව්ව පැත්තට යනවා. චක් කිව්වාම යනවා, හෝ කිව්වාම නතර වෙනවා, හැරෙන්න කිව්වාම නාසනුව ඇද්දාම හැරෙනවා. ඕකට කියන්නේ අමූලිකා ශ්‍රද්ධාය. කියන්නේ කරුණු කාරණා විමසා තේරුම් කර ගැනීමේ ගුණය නෑ. ඒ නිසා මෙතන වේවා කොතන වේවා ඔබ අමූලිකා සද්ධාාවක් නැති කරුණුකාරණා යෝනිසෝ මනසිකාරයේ නුවණින් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගෙන කටයුතු කරන අවදිමත් අවදි ස්වභාවයක් තියෙන්න ඕන. භාෂාවේ එක එක තැන්වලට එක එක අර්ථයෙන් පාවිච්චි කරනවා. මම මෙතනින් අවදිමත් කියන්නේ මේ නිින්දෙන් ඇහැරුණා වගේ අවදිමත් ස්වභාවය. නැත්තම් අර විදිමත් අවදිමත් කියලා ගත්තාම ඒක වෙන අර්ථයක් එන්නේ. මෙතනින් අදහස් කරන්නේ මේ අර නිදාගෙන ඉදී මනුස්සයා ඇහැරලා බලනවා වගේ නේද. ඒකයි අර ඒක රටාවක් අල්ලගන්නත් කාලයක් මිනිස්සෙකුට යනවා කියන්නේ ඒක තමයි. පටලවා ගන්න නැතුව ඒක අහගෙන යන්න කියලා. ඔබේ ජීවිතයේ ගැටලු, ප්‍රශ්න, ගැරහීම්, හිඳා අපහාස, බැනුම්, චෝදනා පැමිණෙන ස්වභාවයක් තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි. මොකද ඒගොල්ලෝ ඔබට කියලා දෙන ඔබ ඔබේ ආධ්‍යාත්මය තුළ තියෙන දුර්වලතා. රිදෙන්නේ නැති වේදනා නැති කුජලයක් වෙන්න කියන එකම නෙමෙයි. රිදුම් වේදනා නැති කෙනෙක් වෙන්නට නම් පුළුවන්. අනක් ගුණක් නැති දහමක් නැති මිනිස්සෙක් වුණොත් එහෙම රිදුම් වේදනා නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ නේ. මෝහ අන්ධකාරයේ මිනිස්සුන්ට ඔය මුකුත් දැනෙන්නේ නැහැ. හරියට අර අන්ධ මිනිස්සෙකුට මොකක්වත් පේන්නේ නැහැ වගේ. දැන් ඉස්සරහ සුනාමියක් එනවා, හෝ ගාල මුදු රැල්ලක් ගලාගෙන එන ඇස් පේන මිනිස්සු දුවනෝ. අන්ධ මිනිස්සෙක් හිටියොත් මොකද වෙන්නේ? එයා ඔහේ ඉන්න සද්ද නැතුව මෙහෙම. එතකොට අපි කවුරු හරි දිහා බලලා කවුරු හරි කෙනෙක් රැවටෙනෝ, අර මිනිස්සයා තමයි නිර්භීත මිනිස්සයා කියලා හිතනවා. හැබැයි නිර්භීත මනුස්සය නෙමෙයි, ඒ නොදකින නිසා. අපි මේ සමාජයේ සමහර වෙලාවට නිර්භීතයි කියලා ජීවිතේ යන මිනිස්සුන් දිහා බලද්දි පේන්නේ මිනිස්සු ළඟ අන්ධභාවය. ඒක නිර්භීත බව නෙමෙයි, නොදකින බව. එක වචන 10කින් මේ ගැඹුරු සද්ධර්මය කියලා දෙන්නත් පුළුවන් කෙනෙකුට. තව කෙනෙකුට බොහෝම හිමින් සංවර්ධනය වෙලා ඒක දැකිය යුතු ධර්මයක්. නමුත් ධර්ම මාර්ගයේම නොකඩවාම කටයුතු කරනකොට තමන්ගේ අවබෝධයෙන් අවබෝධයට, අවබෝධයෙන් අවබෝධයට තමන් අලුත් වෙවි, අලුත් වෙවි, අලුත් වෙවි තමන්ගේ මනසේ ටච් කරපු නැති කොටස් ටච් කරලා හදාගෙන වෙනස් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. විවිධ අවබෝධ මට්ටම් පිළිබඳව සමහර අය ප්‍රකාශ කරා, මම ඒවට ඉඩ දෙනවා. ඉඩ දීලා ඒත් මම කියනවා අතාරින්න බෑ, බණ ටික අහගෙන යන්න කියලා. නෝ ආයි කාලයක් ගියාට පස්සේ ආයි තව පරිවර්තනයක් සිද්ධ වෙනවා. සාහිණාංශේ එදා පරිවර්තනයට වඩා මේක හරි විශිෂ්ටයි බරත් හොඳයි. බොහොම හොඳයි. ඔබ තව ටිකක් අහගෙන යන්න ඕන. තවත් ටිකක් අහගෙන යද්දී තවත් ටිකක් පරිවර්තනය වෙනවා. තවත් ටිකක් පරිවර්තනය වෙනවා. තවත් වෙනස් වෙනවා. තවත් වෙනස් වෙනවා. වෙනස් කරන්නත් වෙනස් වෙන්නත් දෙයක් නැති තැන අවසානේ නතර වෙනවා. වෙනස් කරන්න වෙනස් වෙන්නත් දෙයක් නැති තැන අවසානේ නතර වෙනවා. ආන්න එදාට තමන් තේරුම් ගන්නවා මෙන්න තැන තමයි ගමන ආරම්භ වුනේ කියලා. ස්වභාව ධර්මයේ ගලා යෑමට හසු වුණේ ඔන්න දැන් කියලා යාඳුන ගන්න. නැංගුරන් දාලා දෙන නැව ඇදගෙන යන්නවත් බෑ. නැංගුරන් ගලවන්න ඕන. ඇදගෙන යන්න නම් කවුරුත් එන්නේ නැහැ. ඔබට යන්න ඕන දිශාව අපි පෙන්නන්නම්, ඔබ යන්න ඕන. දැන් සමහර අය අපිට පේනෝනේ මේගොල්ලෝ නිවන් දක්වන්නේ කොහොමද? මේ නැංගුරන් දාගත්ත තැන්වල ඒවම නැංගුරන්. හැමෝම මහබලුවේ යම් තැනක නැංගුරන් දාගෙන ඉන්නේ. ඔයගොල්ලන්ගේ නැව පාක් කරන තැනක් තියෙනවා. ඒකට කියන්නේ හෝම් කියලා. නැත්තම් හවුස් එක කියලා, එහෙම නැත්තම් ගෙදර කියලා කියන්නේ ඒකට තමයි. ඔයගොල්ලන්ගේ නැව පාක් කරලා තියෙන තැන. ඒක බාහිරින් ගත්තාම සම්මුතියෙන් ගත්තහම තණ්හාවෙන් ඔබ බැඳිච්ච තැන තමයි ඔබ නැංගුරක් දාලා තියෙන්නේ. අන්තයෙන් අන්තයට ලෝභයෙන් හරි ද්වේෂයෙන් හරි බැඳිච්ච තැන තමයි නැංගුරක් දාලා තියෙන්නේ. සෑම ආගමකින්ම මේ වෙනකොට උගන්වන්නේ ලෝභ කරන්නයි ද්වේෂ කරන්නයි. ඔවුන් විසින් කියා දෙන නරක ටිකට ද්වේෂ කරන්න, ඔවුන් කියා විසින් කියා දෙන හොඳ ටිකට බැඳෙන්න ප්‍රේම කරන්නත් උගන්වනවා. බුද්ධාගමත් එහෙමයි. බුද්ධාගමත් කොටසකට වෛර කරන්න උගන්වනවා. කෙලෙස් වලට වෛර කරන්න, පංචස්කන්ධයට වෛර කරන්න, ධනයට වෛර කරන්න, අලබු ගෙදර මනුස්සයා හරි දියුණු වෙනවා නම් ඌට වෛර කරන්න, හාමුදුරු හරි රැට කාලා වුණොත් ඌට වෛර කරපන්, කළු පාට ඇන්දොත් වෛර කරපන්. මේ ලෝකෙ හැමතිස්සෙම ලෝභ කරන්නයි වෛර කරන්නයි උගන්වනවා. හැම ආගමක්ම, හැම සංස්කෘතියක්ම, හැම ජාතියක්ම, හැම රටක්ම උගන්වන්නේ හැමතිස්සෙම ලෝභ කරන්නයි ද්වේෂ කරන්නයි. මට පෙන්නන්න ලෝභ කරන්නයි ද්වේෂ කරන්නයි උගන්වන්නේ නැති තැන. ගෙදර මව්පිය උගන්වන්නේ දරුවන්ට ඒක ලෝභ කරපන් ද්වේෂ කරපන්, මේවට ද්වේෂ කරපන් මේවට ලෝභ කරපන්. ඔබේ මනසත් ඔබට උගන්නන්න එහෙමයි, මේකට දේශ කරපම් මේකට ලෝභ කරපම්. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති, සීල රසයන් වලට වඩා ධර්ම රසය ශ්‍රේෂ්ඨයි උදායි. ධර්ම රසය ඔබට තේරෙනවද, වැටහෙනවද, ඔබේ හතවත වැළඳගෙන තිබෙනවද? ධර්ම රසය කෙලෙස් රසයද ධර්ම රසයද විඳින්නේ? ධර්මය අසනාය මනාකොට නුවනින් අසනාය ධර්ම රසය විඳිනවා. අනිත් උදවිය කෙලෙස් රසම විඳගෙන යනවා. ඔබ මොනතරම් උසද, සෙවනැල්ලත් ඒ තරම්ම උසයි. ඔබ මොනතරම් මිටිද, ඒ තරම්ම සෙවනැල්ලත් මිටි. ඒ වගේම ඔබේ මමත්වය මොනතරම් සැරද, ඒ තරමට ඔබේ සිතිවිල්ලක් ප්‍රබලයි. ඔබේ මමත්වය මොනතරම් අඩුද, ඒ පමණටම ඔබේ සිතිවිල්ලක් කුඩායි. හද සාක්ෂිය තුළ ඉතුරු නැතුව කුණු ගොඩවල් ලස්කර ගන්න ඕන. එක පැත්තක් අඳුරේ තියෙද්දි තව පැත්තක් ආලෝකමත් කරලා වැඩක් වෙන්නේ නැහැ. හාත්පස ආලෝකමත් වෙන්න ඕන, හැම පැත්තක්ම ආලෝකමත් වෙන්න ඕන. ඒකට කියනවා සර්වඥ සියල්ල ඥානනේ. කුදුන් සත්‍යයේ ලක්ෂණය හොඳටම බැලුවාම පේනවා තමන්ගේ නුවණ ඇතුලේ. අනේ එක පැත්තක් අඳුරේ, එක පැත්තක් ආලෝකමත් කියලා. මේක උදාහරණයක් ගන්න පුටුවෙන්, තමන් පුටුවේ වාඩි වෙලා ඉන්න ස්වභාවයෙන් බලන්න. ඔබේ පිටුපස පැත්ත අඳුරුයි, ඔබට පේන්නේ නැහැ. ඉදිරිපිට ඔබට පේනවා. ආන් ඒ වගේ ගුණයක් ඔබේ ආධ්‍යාත්මය තුළ, දෘෂ්ටි ජාලය තුළ තියෙනවද බලන්න. ඔබ එක පැත්තකින් නම් බලද්දී අනිත් පැත්ත පේනවා, තමන් ඉන්න පැත්ත පේන්නේ නැහැ. ආන්න එහෙම ස්වභාවයක් තියෙනවා නම් තේරුම් ගන්න ඔබ තාම දෘෂ්ටියේ ඉන්නේ කියලා. ද ක්‍රමවේදයක් ඔය කියලා දුන්නේ තමන්ගේ දෘෂ්ටිය හොයාගන්න. එක කාරණයක් එක පැත්තකින් නම් ආලෝකමත් කරලා බලද්දි තවත් පැත්තක් අඳුරේ තියෙනවා නම් තාම දෘෂ්ටි ශේෂ තියෙනවා. හාත්පස ආලෝකමත් තිබෙනවා නම් ඒකට කියන්නේ සරුවඥතා ඥාන ගුණය. හැම පැත්තක්ම ඥාන්නේ වෙනවා. එහෙම නැත්නම් හැම පැත්තක්ම පේනවා. අඳුරක් පැත්තක් නෑ, අඳුරක් දැකෙන පැත්තක් නෑ. සරාබත්ත පිටිපස්ස ඔක්කොම පේනවා. බලන මොනතරම් ගැඹීර ධර්මයක්ද. බොහොම සියුම් ආකාරයකින් අවබෝධ කරගත යුතු හොඳින් නුවණින් බැලිය යුතු ධර්මයක්ද. වචන තුල ධර්මය හසුරවන්න බෑ. හැමතිස්සෙම වචන වලින් නික්මිලා යන්න ඕන. වචනේ එන්ඩ් එකට යන්න ඕන. ඉනිමගක් තියෙන ඉනිමග මුල ඉඳගෙන ඉනිමග කරේ තියාගෙන අවශ්‍ය දේ දකින්න බෑනේ. ඉනිමගට නගින්න ඕන. නැගලා ඉහළම ඉනිපෙත්තට ගිහිල්ලා එතනින් එගොඩ වෙන්න ඕන උඩට. එතකොට මේ වචනය කියලා කියන්නේ අර ගහක ඉහළ කොටසට නගින්න මූලික පාදමේ තියෙන පොඩි පඩිපෙලක් ඉනිමගක්. මේ ඉනිමග හේතු කරලා මේ විශ්වීය ධර්මයට ගොඩ වෙන්න. ඊට පස්සේ වචන අතහැරලා ඒ විශ්වීය ධාරාවේ ගමන් කරන්න. මේ නිහඬියාව තුළ අපේ භාවනාව සිද්ධ වෙන්නේ අවබෝධයෙන්. අනවබෝධයෙන් සිද්ධ වෙන භාවනාවක් නෙමෙයි. අවබෝධයෙන් සිද්ධ වෙන භාවනාව. අවබෝධය නිසා හටගත් භාවනාව. නිර්වාණය නිර්නාමිකයි. නිර්වාණය නිර්නාමිකයි. දැන් ඉතින් හඳුනගෙන හොයාගෙන ඉන්නකෝ බලන්න ගිහිල්ලා කට්ටිය. ඔබට ගෝචරයි දේක, ප්‍රඥා ගෝචරයි දේ දේශනය. නිර්වාණය නිර්නාමිකයි. ඉතින් හඳුන ගන්නයි තියෙන්නේ. මොන නමක් කියලා ඉවරයි. පුජ්‍යලේ හඳුන ගන්න නම කියනවනේ. මේ ආපෝට් වල හැම ඉන්නෝ එළියට බහිනකොට කට්ටිය නම ගහගෙන ඉන්නෝ. ඒ විසිටර්ස්ලා array යනවා කට්ටිය නම ගහගෙන ඉන්නවා එනේ යනවා. ඉතින් අපේ අයත් මං හිතන්නේ මේ තමන්ගේ විමුක්තිය එනකන් විමුක්තිය නම ගහගෙන ඉන්නවා. නමුතින් නම ගහගෙන ඉදිරියට වැටෙන්නේ නිර්වාණය නිර්නාමිකයි. අපි අය හැමදාම මේ විමුක්තිය දොරටුවට වෙලා බලාගෙන ඉන්නවා. තමන්ගේ ස්වර්ගය නිර්වාණය මෝක්ෂය පිවිසෙනකම් ඉලිගන්න මේ මෝක්ෂය මේ ස්වර්ගය මේ නිර්වාණය නිර්නාමිකයි. මේක බොහොම ගැඹුරු බුද්ධිගෝචර දහමක්. මේක වාචික සංකල්ප අතරට ගියොත් එහෙම මිනිස්සු දවසට දහ පාරක් නිර්වාණය නිර්නාමිකායි කියලා කෑ ගහයි. නිර්වාණය ශ්‍රේෂ්ඨයි කියලා කෑ ගහයි. එතකොට හම්බෙන්නේ නැද්ද? හම්බෙන්නේ නැහැ. පව් මිනිස්සු කරන වැඩ. හරි පව් කියලා හිතන්නේ, හරි කියන්නේ අනේ හරි පව් කියලා කියන්නේ හරි බොහොම අනුකම්පා සහගතව කියන වචනයක් ඒක. හරි අනේ හරි පව් හරි ගණගාටුයි කියලා කියන්නේ. අන්න ඒ වගේ ඉතින් අපි මිනිස්සු ගැන සියලු මැදහිම් කරන අය පිළිබඳව තරහක් නම් අමනාපයක් නැහැ. අනේ පව් මේ මිනිස්සු මොන තරම් අහිංසකද කියන්නේ පුදුමාකාර නොදන්නකමකින් යුක්තයි. අනවබෝධයෙන් යුතුව ගඟක දානෝ, ගඟේ වතුර වැඩි වෙනෝ, ගඟේ ගහගෙන ගිහිල්ලා මිනිස්සු මැරෙනවා. ආන් ඒ වගේ ඒ ගමේ ඉන්න ගැමියෙකුට හරි අනුකම්පාවක් ඇති වෙනවා, මේ 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 ගඟේ හැටි මේ මිනිස්සු දන්නේ නැහැ, මෙතන මූදේ හැටි දන්නේ නැහැ, ඒකයි මේ බහැලා නාන්නේ කියලා. එහෙම අපිත් දවසක් ගිහිල්ලා මූදේ නාන තැනක අපි බැහැලා නැහැ. හැබැයි ඒක කොල්ලෙක් තීනුම් එහෙම කරන්න දාන්න කොල්ලෙක් මේ යන්න ලෑස්ති වෙලා එයා මගර ගිහිල්ලා දැන් උඩට යන්නත් ලෑස්ති වෙලා ආයි ගිහිල්ලා ආයි ඇවිල්ලා පිටේනට වෙලා වාඩි වෙලා හිටියා. ඉන්න අමුදුරුරු කල්පනා කරන මේ යකා අපි බෑග්වත් හොරගම් කරන්න ඉන්නවත් දන්නේ නැහැ, පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න කියලා. ඉතින් අපි නාල එහෙම ආවට පස්සේ පොඩි හාමුදුරු ටික මේ කොල්ල කිව්වා මම යන්න ගියේ සයින්හස මේ මං ගියේ නැතුව ආයි ඇවිල්ලා බලාගෙන හිටියක්. ඔතන දියවැල් තියෙනවා, ඔතන වේගෙන් එක පාට රළ ඇදිලා ගියොත් එහා පොඩ්ඩක් එහාට ගිහුව ගමන් හරි ගැඹුරුයි, ඉතින් ගොඩක් අය ගහගෙන ගියොත් එහෙම මැරෙනවා කිව්වා. ඉතින් ඔය පොඩි හාමුදුරු කෙනෙක් ගහගෙන එකවත් ගියොත් එහෙම ඉතින් මට ටිකක් පීනන්න පුළුවන්, මේ මොකද මට හොඳට ගුරුයි. ඉතින් මං බලාගෙන හිටියේ පොඩ්ඩක් මොකක් හරි අනතුරක් කරගනීවි කියලා බලන හොද කොල්ල. ඈ අපි දැක්කා එයා මූදි ගිලි ගිලි මොනව හරි බෙල්ලෝ හරි මාළුවෝ හරි මොනව හරි අල්ලනවා. මිනිහා සානුකම්පිතව ඉඳලා තියෙන බෑග් හොරගම් කරන්න නෙවෙයි. ඉතින් ඒ වාගේ ඉතින් බුදුවරු මේ ආර්ය ධර්මයේ තේරුම් ගත්ත උතුමෝ ඉතින් කතා කරනවා. හැමතිස්සෙම සතිය සිහිය ධර්මයේ කෙරෙහි යොමු කරන්න ඕන. ඒක පියවරක්වත් මග අරින්නේ නැතුව. ඒ අටේ බණහපු කට්ටිය තමයි නිවන් දැක්කේ. නිකන් නෙමෙයි. පැයට නේ හඳුර අපි පැය 24 බණ අහන්නම් කියයි. ඒ රේඩියෝ එක දැම්මම වෙන දෙයක් කල්පනා කර කර හිටියා. ඈ එතකොට අපි පැය 8 නේ පැය 12 බණ අහුවා. එසා ඔබේට ඔබ පිහිට කරගන්න, එකයි මේ කතාවේ තේරුම. ප්‍රමාදීව සද්ධර්මය ගැඹුරින් ස්වායන්න විමර්ශනය කරන කෙනාටමයි ධර්මය මුණ ගැහෙන්නේ. තට්ටු කරන කෙනාට දොර ඇරේ කියනවා වගේ විමර්ශනය කරන කෙනාටමයි සද්ධර්මය මුණ ගැහෙන්නේ. ඒ සද්ධර්මය හමුවීම කියන්නේ දැනුම, දැනුමක් නොවේ. එහෙමනම් හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. තා පොඩ්ඩක් ඉන්න සාකච්ඡා පොඩ්ඩක් ඉස්සරහට යනවා. අපේ මේ මෙල්බන් නුවර ඉඳලා ආපු අපේ ධම්මිකා මහත්මියත් බොහෝම අවබෝධයෙන් යුක්තව ඉන්න මහත්මියන් බණ ධර්ම අහලා අපි එහාට ගියාට පස්සේ එතුමිය පොඩි වචන කීපයක් කතා කරන්න කියලා අපේ පිරිස ඇවිල්ලා ආරාධනා කරලා තිබුණා. ඉතින් අපි එතුමියට වචන කීපයක් කතා කරන්න ආරාධනා කරා.
ඒ කොච්චර Thank you. විමුක්තයි.